Honorable Prime Minister, you have 14 minutes.
Thank you, Honorable Deputy Speaker. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත ඉදිරිපත් වෙන දිනේදී මම හිතන්නේ මේක ඓතිහාසික දිනයක් වෙන්න නියමිතයි. මේ පනත අද සම්මත වුණාම විපක්ෂයේ මතය අපිට පැහැදිලි. මම හිතන්නේ විපක්ෂයටත් ඇත්ත වශයෙන්ම මේ පනතට විරුද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරාට විරුද්ධ වෙන්නේ ඇයි කියන එක ගැන සාධාරණ තර්කයක් ගොඩනැගීමට බැරුව වෙන්නේ නැති වෙන වෙන කතන්දර ගොඩාක් අද මේ විවාදය තුළ මතු කරන්නේ. ඒක කමක් නැහැ. අපි පොඩ්ඩක් මං හිතන්නේ යම් සාකච්ඡාවක් යම් විශ්ලේෂණයක් අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ විශ්‍රාම මැටු මේ පනත ඉවත් කරන්නට මේක අහෝසි කරන්නට අපි මොකද්ද ඒක අපිට මේ නිකං මොකක්කරි ජනප්‍රිය වීම පිළිබඳ හෝ මොකක්කරි ඡන්ද පදනම වැඩි කරගන්න හෝ එහෙම නිකන් ජනප්‍රියවාදී තැනකින් ඉඳගෙන නෙවෙයි අපි මේ පනත අහෝසි කරන්න තීරණය කළ තියෙන්නේ. ඔව්, ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි දුන්න පොරොන්දුවක්. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන අපේ පොරොන්දු එකින් එක ඉෂ්ට කරන්න අපි වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒ අනුව මේකත් එහෙම එකක්. නමුත් මේක ඇයි අපි මේක කරන්නේ? මේ විශ්‍රාම වැටුප මේ වරප්‍රසාදය ඉවත් කරන්නේ ඇයි කියන එක ගැන අපි පොඩ්ඩක් හිතුවොත් මෙතන කතා වුණ විදිහට මේක 1977 පළමුවෙනි වතාවට ඉදිරිපත් වෙන්නේ පනත සම්මත වෙන්නේ. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි මේක හොඳට බැලුවම මේ අවුරුදු ගණන තුල 77 ඉඳන් මේ සංශෝධන එන විදිය දිහා බලනකොට සහ ඒ සංශෝධන වලින් කරපු දේ බලනකොට ඇත්තටම අපේ රටේ 1977 පස්සේ සිද්ධ වෙච්ච දේශපාලන ඇතිවෙච්ච දේශපාලන සංස්කෘතියේ දූෂිත බව එන්න එන්න වැඩි වෙච්ච එක ඒ දේශපාලන සංස්කෘතියේ තිබ්බ හානිය ඒ ප්‍රජාතන්ත්‍රවාදයකට හානි වෙන විදියට ඒ දේශපාලන සංස්කෘතිය දූෂණය වුණේ කොහොමද කියන එක හොඳින් තේරුම් ගන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද 1977 ඉදිරිපත් වුණයින් පස්සේ 79 සංශෝධනයක් එනවා, 82 සංශෝධනයක් එනවා, 85 සංශෝධනයක් එනවා, 90 සංශෝධනයක් එනවා. ඒ හැම 77 පස්සේ ආපු හැම සංශෝධනයක් තුළ මොකද්ද කරන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද ප්‍රමාණය ඒකේ තියෙන දිග පළල වැඩි කරගන්න ගත්තු තීන්දුව తీරන තමයි මේ හැම සංශෝධනයෙම සිද්ධ වෙන්නේ. උදාහරණයක් ඇටියට බලන්න 1985 දී සංශෝධනයේ මොකද්ද වෙන්නේ මොකද්ද සිද්ධ වෙච්ච වෙනස? තමන් කැමති විශ්‍රාම වැටුපක් තෝරා ගැනීමට ඉඩ සැලසීම. විශ්‍රාම වැටුපට අමතරව රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ට හිමිවන දීමනා ලබා දීම. විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ලබන ව්‍යවස්ථාදායකේ මන්ත්‍රීවරයාගේ වැන්දඹුවට කලත්‍රයට මන්ත්‍රී දීමනාවට අමතරව තවදුරටත් ඒ විශ්‍රාම වැටුප ලැබීමට හිමිකම් ලබා දීම. එන්න එන්න වරප්‍රසාද ටික වැඩි කර ගන්න. එන්න එන්න තියෙන ඒ වරප්‍රසාදව භුක්ති විඳීමේ දිග පළල වැඩි කරනවා. 90 බලන්න. ව්‍යවස්ථාදායකයේ සේවා කාලයේ අවුරුදු 5ට අඩු අවස්ථාවකදී වුවද විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබිය හැකි අවස්ථා සඳහන් කිරීම. විශ්‍රාම වැටුප් ලබන වැඳබුව මිය ගිය විට හෝ නැවත විවාහ වූ විට හෝ දරුවන්ට විශ්‍රාම වැටුප හිමිවීම. දරුවන්ට අවුරුදු 21ක් වන තෙක් විශ්‍රාම වැටුප ලබා දීම. දරුවා ශාරීරික හෝ මානසික අශක්්‍යතාවයකින් පෙළෙන අවස්ථාවක ජීවිත කාලය පුරා විශ්‍රාම වැටුප ලබා දීම. නිත්‍යානුකූලව දරුකමට හදා ගන්නා ලද දරුවකටද දරුවකු ලෙස සැලකීම. ජාතික ලයිස්තු මන්ත්‍රීවරයුන්ටද විශ්‍රාම වැටුප් හිමිකම්. මේ විදියට ඒ සංශෝධන සිද්ධ වෙන්නේ ඒ සංශෝධන දිහා බැලුවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අර මම කිව්ව විදියට 1975 ඉඳන් you can really see the deterioration that took place in our political culture can be reflected in the amendments that have been brought to this act. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මෙතන අවශ්‍ය වෙන්නේ මෙතන තියෙනවා දේශපාලන සංස්කෘතිය පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. ඒ දේශපාලන සංස්කෘතියට තමයි අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තමයි අපි බැඳිලා ඉන්නේ. මොකක්ද ඒ අද්භූතය? මහජන නියෝජිතයෙක් කියන්නේ තමන්ව ඡන්දයෙන් පත් කරපු පුරවැසියට වඩා වෙනස් විදිය වරප්‍රසාද ලැබිය යුතු පුද්ගලෙ. පුරවැසියට වඩා ඉහලින් ඉන්න කෙනෙක්. පුරවැසියට නැති වරප්‍රසාද හිමි විය යුතු කෙනෙක්. මේ විදියටනේ තර්ක කරන්නේ ක්‍රමානුකූලව ඡන්දදායකයා සහ මහජන නියෝජිතය අතර දුරස්ථභාවයක් ඇති කරනවා. මහජනතාව සහ මහජන නියෝජිතයා අතර තියෙන හයරාකියක එන්න එන්න වැඩි කරනවා. විශේෂ බලතල, විශේෂ වරප්‍රසාද, මෙවැනි වෙනම, අත වශයෙන්ම කියනවා නම් වෙනම පාලක පන්තියක් ක්‍රමානුකූලව නිර්මාණය වෙනවා. ඒක තමයි 1977 පස්සේ සිද්ධ වෙන ඒ දේශපාලන වෙනස තියෙන බරපතලම ප්‍රශ්නේ. අපිට කතා කරන්න පුළුවන් 40 ගණන් වල, 50 ගණන් වල, 60 ගණන් වල ඒ කාලේ අපේ දේශපාලන විවේචන තියෙන්න පුළුවන් ඒ කාලේ දේශපාලඥයන්, මහජන නියෝජිතයන්, නායකයන් ගැන. නමුත් නියෝජ්‍ය කතානකට අපි සියලු දෙනාටම තියෙනවා යම්කිසි හැඟීමක්. ඒ කාලේ ආපු ඒ මහජන නියෝජිතයන් දේශපාලනයට ආව තමන්ට තිබ්බ දෙයක් කැප කළා. ඇත්තටම ජනතා සේවය වෙනුවෙන්. ඔව්, ඉඩම් අතෑරියා. බූදලේ අතෑරියා. රැකියා අතෑරියා. වෘත්තීන් අතෑරියා. මොන අපිට විවේචන තිබ්බත් අර පොඩි හැඟීමක් අපිට තියෙනවා 77 එහා 77ට කලින් ඒ දේශපාලන චරිතවල තිබ්බා කියලා යම්කිසි ඩිග්නිටි එකක්. අර මහජන සේවය කියන සංකල්පය ඔවුන් තුළ තිබ්බා කියන එක. යම්කිසි කැපකිරීමක් කරන්න අවශ්‍යයි මහජන සේවය කියන එක ඔවුන් තුළ ඒ තිබ්බා කියන එක ඒ ප්‍රතිරූපය මොනවා හරි විදියකට එයා ඒ යුගය තුළ රැකුණා. නමුත් මොකද්ද 77 පස්සේ සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. එතනින් ඉඳන් තමා පටන් ගන්නෙ අර සමාජ මතයක් ගොඩ නැගෙන්න. දේශපාලඥයෝ කියන්නේ වරප්‍රසාදිත වෙනමම පන්තියක්. ඒකත් එක්ක ගැට ගැහුණු දූෂණය, වංචාව, මේ සියල්ලත් එක්ක තමා මහජනය සහ පුරවැසි අතර විශාල පරතරයක්, ගැප් එකක් ඇති වෙන්නේ. ඊටත් වඩා භයානක දේ දේශපාලනය කියන එක දේශපාලඥයන් පිළිබඳ අවිශ්වාසයක් ඇති වෙන, පිළිකුලක් ඇති වෙන එක. ඔය සංස්කෘතිය තමා දේශපාලන අපි ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට තියෙන ලොකුම අවදානම. That's the biggest threat that you can have towards, you can think about when you think about wanting a proper democracy, if people no longer have faith in their politicians, if they think of politicians as rogues, as thieves, as people to be despised. එහෙම වෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ ගරු නියෝජ කතානායකතුමනි? අපිට රටකට අවශ්‍ය වන ඒ ගුණාත්මකභාවය තියෙන පිරිස් දේශපාලනයට එන්න පැකිලෙනවා. ඒගොල්ලෝ කැමති නැහැ. දේශපාලඥයන් ගැන කතා කරන විදිය බලන්න. ඒක තුලින් මේකට අපිට හරි ඇත්තටම රටක් පාලනය කරනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. ඒක බැරෑරුම් දෙයක්. දක්ෂම මිනිස්සුන්ගේ හදවත් දිනා ගන්න විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ ගෞරවය රැක ගන්න පුළුවන් අය මේකේ ඉන්න ඕනේ. නමුත් මේ දේශපාලන සංස්කෘතිය කඩා වැටීම තුලින් දේශපාලනය සහ දේශපාලඥයන්ට තියෙන පිළිකුල දේශපාලනය කියන එකටත් එල්ලවීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක්, විශාල අවදානමක් සිද්ධ වුණා. අන්න ඒ සංස්කෘතිය වෙනස් කරන්න තමා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ වෙහෙසෙන්නේ. නැවත වතාවක් දේශපාලනය පිළිබඳ විශ්වාසය ඇති කරගන්න. දේශපාලඥයන් පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න. දේශපාලනය කියන්නේ ගෞරවනීය වෘත්තියක් කියන එක නැවත වතාවක් සමාජගත කරන්න. ඒකට කැපවීම, මහජනතාවට සේවය කිරීම, මහජනතාව වෙනුවෙන් දෙයක් අතහැරීමට හැකි අය මේකට එනවා කියන එක පෙන්වන්න ඕනේ. මේකේ තියෙන වැදගත්කම මං හිතන්නේ සුළුවට අපිට සලකන්න පුළුවන් කියලා. ඔබතුමා හොඳින් දන්නවා මේක අපේ රටේ විතරක් තියෙන තර්ජනයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට මේ මොහොතේ එල්ල වෙලා තියෙන තර්ජනය අපේ රටේ විතරක් නෙවෙයි. ඒක ලෝක පුරාම අපිට පේන්න තියෙනවා. හැම තැනින්ම කතා කරනවා ඩෙමොක්‍රසීස් ඇට් රිස්ක් කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විශේෂයෙන්ම ලොකු තර්ජනයක් තියෙනවා කියන එක සාකච්ඡාවක්. මේ ඒ තර්ජනය හරහා විවිධ අස්ථාවර දේශපාලන අස්ථාවර තත්ත්වයන් ලෝක පුරාම නිර්මාණය වෙමින් පවතිනවා. එහෙම එතන ඒ හැම තැනම අපිට දකින්න තියෙන එකක් තමයි දේශපාලනය කියන එක ගැන සාමාන්‍ය ජනතාව මිනිස් රටේ පුරවැසියන් පිළිකුල් කරන එක, විශේෂයෙන් දේශපාලඥයන් පිළිකුල් කරන එක. ඒ පිළිකුල් කිරීමට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ දේශපාලඥයන්ට මහජන නියෝජිතයන්ට අසීමිත වරප්‍රසාද තිබීමත්, ඒ දේශපාලනය කරන්නෙම ඒ වරප්‍රසාද භුක්ති විඳීම කියන හැඟීම පුරවැසියන් තුළ තිබීම. ඕක අපි වෙනස් කරන්නේ නැතුව, ඔය දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්නේ නැතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නත් ඉතාමත්ම අපහසුයි. අන්න ඒ නිසා තමයි ජාතික ජනබල වේගය මෙන්න මේ පනත වගේම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් මහජනතාවත් තමන්ගේ මහජන නියෝජිතයත් අතර තියෙන ඒ දුරස්ථභාවය අඩු කරන්න, අවිශ්වාසය අඩු කරන්න, ඒ තියෙන පිළිකුල් හැඟීම වෙනස් කරන්න අපි මැදිහත් වෙන්නේ අන්න ඒ හේතුවට. මේක අතිශයින්ම වැදගත්. ඔබතුමා දන්නවා මේ වෙලාවේ කතා වෙන ගෝලීය වශයෙන් කතා වෙන කේස් එකක් තියෙනවා, අර එප්ස්ටීන් ළමා අපචාරයට ලක්වෙච්ච පුද්ගලයා පිළිබඳ විශාල සංවාදයක් මේ වෙලාවේ ලෝකෙ වටේ ඇති වෙනවා. මොකක්ද ඒකෙන් හෙළිදරව් වෙන එක දෙයක්? ඒ කියන්නේ බලය තියෙන, ධනය තියෙන, තනතුරු ලැබපු අය එකතු වෙලා ඇති කරගත්තේ සම්බන්ධතා තරහා මොනතරම් විනාශයක් ඇති කරාද කියන එක. ඒකේ හෙළිදරව් වෙන නංගි දිහා බැලුවම ඒක ඉතාමත්ම පැහැදිලි. ඒ හෙළිදරව් වෙන නංග බැලුවම ඉහළම තලේ යම්කිසි සමාජය තුළ විශ්වාසයකින් සිටිය යුතු පුද්ගලයා ගැන අවිශ්වාසයක් ඇති වෙනවා. එනම් ඒ සිද්ධීන් ගැන කියවනකොට මේවා ඉතාමත්ම භයානකයි. මොකද මේ පෙන්නුම් කරන්නේ බලය තියෙන ඒ අය අතර තියෙන ඒ එකඟතා මත, ඒ නෙට්වර්ක්ස්, ඒ පැට්‍රනේජ් නෙට්වර්ක්ස් අරහා මොනතරම් හානියක් ප්‍රජාතන්ත්‍රවාදයට සිද්ධ වෙනවාද කියන එක. ඉතින් ඒවා අපි වෙනස් කළ යුතු නැද්ද? මේක ඒ ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන දේශපාලන සංස්කෘතිය නැවත වතාවක් ගෞරවනීය දේශපාලන සංස්කෘතිය ජනතාවට සංවේදී.
Honorable Prime Minister, you have 2 more minutes of your allocated time.
Thank you. I'll wind up. ඒ දේශපාලන සංස්කෘතිය ඇත්තටම ජනතාවට සංවේදී, ජනතාවට ප්‍රතිචාර දක්වන මහජන නියෝජිතයා කියන්නේ පුරවැසියට වඩා ඉහළින් ඉන්න, පුරවැසියට වඩා පුරවැසියට නැති වරප්‍රසාද භුක්ති විඳින, පුරවැසියා වෙනුවෙන් කිසිම කැපවීමක් කරන්න බැරි කෙනෙක් කියන ඒ ආකල්පය වෙනස් කරන්න ගන්න උත්සාහයක් මේක. අපි හිතනවා ඒක අතිශයින්ම වැදගත් කියලා. ඒ වෙනස කරන එක සහ අපි හොඳින් තදින් විශ්වාස කරන එකක් තමයි එවැනි වෙනසක් කරන්න හැකි දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ දේ ජාතික ජනබල වේගය. ඔකෝ අපේ දේශපාලන සංස්කෘතිය අපි හදාගෙන තියෙන්නේ, අපේ භාවිතාව හදාගෙන තියෙන්නේ මහජන නියෝජිතයන් හැටියට අපි සේවාවක් මේ කරන්නේ කියන එක. ඒ නිසා ඒ වරප්‍රසාද අතාරින එක ඒකත් ඒ සංස්කෘතියේ වැඩක්. ඕ වැරදි වෙන්න පුළුවන්, අපි අතරෙන් වැරදි, ඒව හරි, ඒව පෙන්වා දෙන්න, අපි ඒව නිවැරදි කරන්න ගන්න ඕනේ ඇක්ෂන් ගන්න. එහෙම තමයි. නමුත් අපි ප්‍රතිපත්තියක් හැටියට අපි 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 භාවිතාවෙන් පෙන්වන දෙයක් සහ අපි ප්‍රතිපත්තියක් හැටියට දක්වන දේ තමයි දේශපාලන මේක සේවාවක්. මහජන නියෝජිතය කියන්නේ නීතිය පුරවැසියට ඉහළින් ඉන්න කෙනෙක් නෙවෙයි. පුරවැසියට අදාළ නීතියට ඉහළින් ඉන්න හෝ පුරවැසියට නැති වරප්‍රසාද භුක්ති විඳීමට ඉන්න කෙනෙක් නෙවෙයි. දේශපාලනය කළ යුත්තේ වරප්‍රසාද වෙනුවෙන් නෙවෙයි, ජනතා සේවය වෙනුවෙන් කියන එක තහවුරු කරා. ඒක තහවුරු කිරීමේ තවත් පියවරක් තමයි අපි මේ අරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි මේක අතිශයින්ම වැදගත් වෙන්නේ නියෝජිත කතානායකයෝ. මේ පනතට වඩා මේ පනත තුලින් අපි සංනිවේදනය කරන පණිවිඩය මේ පනත හරහා අපි දේශපාලන සංස්කෘතිය තුළ ඇති කරන වෙනස අර අපි 50 ගණන්වල 60 ගණන්වල ඒ මහජන නියෝජිතයන් ගැන දක්වපු හැඟීම නැවත වතාවක් විපක්ෂය ගැන එවැනි ගෞරවනීය හැඟීමක් ඇති කරගන්න පුළුවන් විදිහේ දේශපාලන සංස්කෘතියක් මේ රටට අවශ්‍යයි. ඒක තුලින් තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට තව ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ කියන ඒ පදනමේ තුල ඉඳගෙන තමයි අපි මේ පනත ගේන්නේ. ඒ නිසා තමයි මේ පනත තීරණාත්මක සහ ඓතිහාසික පනතක් වෙන්නේ කියන එක අපි විශ්වාස කරනවා. කාලය ලබා දීම පිළිබඳ බෙහෙවින්ම ස්තුතියි.